මාර්ගය පිළිබඳව, කමඨාන් පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඇයි අවුරුදු 7ක්ම යන් අවුරුදු 7 කලින් එයාට තව අවබෝධයක් නැති යන්න බැරි ඇයි? මේ එකේ මොකද විද්‍යාව?
ඉපදිච්ච ගමන් රස්තාවට යන්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් කතා කරන්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් තෙල් දාපුවා, මිරිසට උයපුවා, ලුණු මිරිස් පොල සැඹුල් තියපුවා ඇයි ඒව කන්නේ නැත්තේ? මොකද ඒකට හේතුව කිව්වොත් එයාගේ කයේ තියෙනවලු ක්‍රමවේදයක්. මෙන්න මේ කාලවල මේ ඉන්ද්‍රියන් ශක්තිමත් වෙනවා, මේ කාලවලදී මේ හෝමෝන එයා තුළ ක්‍රියාත්මක වෙනවා, මේ කාලවලදී මේ දේවල් එයාට වටා ගන්න පුළුවන් වෙනවා. මේම සමීකරණයක් තියෙනවා. එහෙමනම් බඩේ ඉන්නකොටම රහත් කරන්න පුළුවන්, ඉපදෙන්නේ රහතෙක්නේ. එහෙම කරන්න බෑ. එතකොට අපේ තියෙනවා කයේ චක්‍රා හතක්. ඒක පටන් ගන්නේ මූලාධාර චක්‍රාව, ස්වාදිස්ථාන, මණිපුරග, අනාගත, විසුද්ධි, ආග්නේ, සාස්ත්‍ර කියලා මෙමෙ චක්‍ර හතක් තියෙනවා ස්වාදිස්ථාන කියලා. එතකොට මේ චක්‍රා හත ඒ හෝමෝන් ඇති වෙලා, ඒ හෝමෝන් කියන ඒ සුරපි එකක්, ඒ හෝමෝන් එක නිස්පාදනය වෙලා චක්‍රාව අවදි වෙන්න ඕනෙලු. එයාට මේ සංඥා සංස්කාර ධර්මයන් වලින් නිදාස් වෙන අවබෝධය පාළ වෙන්න. එතකම් යාරි බොළඳයි. හැබැයි කතා කරන හරි දක්ෂයි, ප්‍රඥාවන්තයි. හැබැයි ප්‍රඥාවන්ත උනාට යාට rahat වෙන්න බෑ. ඒ නිසා තමයි මේ චක්‍රාහත අවදි වෙන්න කොච්චර කාලයක් ඇයිද කියලා භාග්‍යතුන් වහන්සේලා ඍෂිවරු පරීක්ෂණ කරලා බලන එක අවුරුද්දක් යනවලු. එක චක්‍රාව කැටි වෙන. හැයි අවුරුද්දක් යන්නේ? මාස 3 කරන්න බැරිද? බෑ. මොකක්ද හේතුව? එතකොට ඒගොල්ලෝ පරීක්ෂණ කරලා තියෙන මේක අවුරුද්දට කලින් ඒක අවදි කරන්න බැරිද කියලා. බැරිලු. කිසිසේත්ම බැරිලු. මොකක්ද කිව්වොත් මේ සූර්යා එක කේන්ද්‍ර ස්ථානයක ඉඳලා එක වටයක් ඇරගිලා එනකොටලු මේකක් අවදි වෙන්නේ. ඒ සූර්යා පටන් ගත්තාම එයා යන පාර දිගේ ඒක අවදි වෙන්නෙම නැල්ලු. එයා අලුතෙන් වටයක් පටන් ගන්නකොටලු ඊළඟ එකට යන්නේ ඒක. බලන්නනේ තරංගෙන් තරංගෙට මාරු වෙනවා. ඒ නිසා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක කියලා ඒ යනකොට අන්තිමට තමයිලු ආග්නේ චක්‍රාවත්, සාස්ත්‍ර චක්‍රාවත් අවදි වෙන්නේ. ඒ දෙක අවදි වෙච්ච ගමන් තමයිලු එයාට දුක වටා ගන්න පුළුවන්, ඒ දුකේ නිදාසන ක්‍රමේ තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුවරයෙක් හරි යම් කිසි උත්තමේ කාර්ය උත්තම කියලා බණ කිව්වට එයා rahat වෙනවා. එතකම් එයාට rahat වෙන්න බෑ. එතකොට චක්‍රාතට අවුරුදු 7ක් යනවා. අවුරුදු 7ට කලින් කිසිම කෙනෙක් rahat වෙලා නැහැ. අවමය අත උපරිම එක ප්‍රශ්නයක් නෙමෙයි. අවුරුදු 110 වුණත් ප්‍රශ්නයක් නෑ, rahat වෙන්න පුළුවන්. එහෙම වයස ගිය මාළු වෙච්ච කට්ටිය, අර පින්ඩපාතේ බත්යන්දා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරපු ඒ වයසක උන්දානේ. අවුරුදු 80ක් විතර වයස. ඒත් rahat වුණා, ප්‍රශ්නයක් නෑ. හැබැයි අතට කලින් rahat වෙන්න බෑ. හැබැයි යාගේ සෝතාපන්න ඵලයට මොකද නේ? ඒ අවබෝධය එයා තුල තියෙනවා. සමහර දේවල් ගැඹිරුය කියන, එයා දන්නේ නෑ මොකද කියන්නේ කියලා. හැබැයි මිනිස්සු පුදුමයටපත් මෙච්චර දැනුමක්. හැබැයි ඒ දැනුමෙන් වැඩ ගන්නත් යාට අවුරුදු 7ක් යන්න ඕනේ. එහෙම නැත්නම් යාට ඒක පාවිච්චි කරන්න බෑ. ඒක විද්‍යාවක්, අපේ කය තුළ තියෙන ඒ චක්‍රාවල ක්‍රියාකාරීත්වයක්, ඒ චක්‍රාවලට හදාළ හෝමෝන් වල ක්‍රියාකාරීත්වයක්, ඒකට සාපේක්ෂව අවදි වෙන ප්‍රඥාවක්. අවුරුදු 7න් පස්සේ තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. එතකන් තේරෙන්නේ නැහැ. බැරි වෙලාවත් අවුරුදු 7කට කලින් මේ චක්‍රා ටික අවදි වෙලා ඒ හෝමෝන් ටික ක්‍රියාත්මක වුණොත් බැරිද rahat වෙන්න කියලා ඇහුවොත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේ දක්වා වෙලා නැහැ විශ්වයේ. මේ දක්වා වෙලා නැහැ. සිද්ධාත් කුමාරු ඉපදිච්ච ගමම මම මේ විශ්වයට අග්‍ර වෙමි, මම මේ මිනිස් ප්‍රභා ප්‍රජාවට මේ ප්‍රථම වෙමි කියලා වාක්‍යයක් දේශනා කරනවා. ඒක හරියටම දන්නේ නැහැ, මම වාක්‍යයක් දේශනා කරනවා. හැබැයි එතනින් පස්සේ සිද්ධාත් කුමාරු දේශනා කළ අය බත් කියන්නේ වම් මේ කිරි ටිකක් දෙන, මොකද බලන්න ඉන්නේ. ඔය ඉදර දේශනා කළා, කතා කළා කියලා කිසිම තැනක නැහැ. එහෙනම් ඒ පාරමිතාවට නැගිටලා ඇවිදලා ගිහිල්ලා දේශනා කරනවා. දේශනා කළා සාමාන්‍ය විදිහට ඉන්නවා. හැබැයි සිද්ධාත් කුමාර දැන් එදන ඇවිද්දනේ, නෙළුම් මලුණින් ඇවිද්දා. හැබැයි සිද්ධාත් කුමාර ඇතුලේ සෙල්ලම් කරා, ඊට පස්සේ එතන ඉඳලා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරා කියලා නැහැ. ඇඳේ තියාගෙන ඉන්න පොඩි ඔටොටිල්ලාවක. එතකොට බමුණෝ ඔක්කොම එනවා. ඇවිල්ලා බලනකොට අසිත තාපසයාගේ නළෙලටක් වදිනවලු කකුල. එහෙනම් බුදියාගෙන ඉඳලා තින්නේ. සෙල්ලම් කරගෙන ඇහැරිලා බිමුණ ඉඳලා තින්නේ. එතකොට නැකිట్లా ඇවිදිච්ච සිද්ධාත් කුමාර ඇයි දිව්වේ නැත්තේ? එහෙනම් ඒක විශ්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවයට සාපේක්ෂව ඒක සිද්ධ, ඒක ආමුලෙස සිදුවීමක්. බෝධිසත්වයෙක්ගේ පාරමී පුරලා ඉවර වුණාම එයාගේ අවසාන භවයේ තුල හැම බුදුවරයෙකුටම සිද්ධ වෙන එකක් මේක. වසුපැටව් ඉපදිලා විනාඩි පහෙන් නැගිටිනවා. නැගිටලා ඉත ගන්නවා. කිරිත් බොනවා. දුවනවා. වැටි වැටි යන්නේ ධනිසෙම නැමෙනවා. ඒත් දුවනවා යා. හැවිදිනවා. එහෙනම් එimhe ඉපදිච්ච ගමන් හැවිදින ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒක හාමුලෙස මහා බෝධිසත්වයෙකුට ඒක පීඨනවා. ඉපදිච්ච ගමන් කතා කරනවා. ඒක නෑ කෑ ගන්නවා සත්තු. ඒක නෙ ඉපදිච්ච ගමන් කෑ ගන්න පුළුවන් එයාට. කෑම කන්නත් පුළුවන්. කිරි බොන්නේ සත්තු එන්න. ඉපදිච්ච ගමන්. ඒ කියන්නේ ඒ වගේ හාමුලෙස සිදුවීමක් එහෙම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය ගත්තාම සියලු සත්වයන්ගේ මිනිස් ප්‍රජාවගේ අවුරුදු 7ක් අවමෙන් යන්න ඕනේ. ඇයි අර චක්‍රා ටික අවදි වෙලා යෝමෝන් ටික ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒක වටා ගන්න බෑ. අපේ කයේ තිනවා මේ දැනුම පාලනය කරන ඕමෝන් එක. ඒකට කියන පිටියුටිරි ග්‍රන්ථය කියලා. ආග්නේ චක්‍රය කියලා ඒකට කියනවා. අර යෝගවරු කියන ආග්නේ චක්‍ර පිටියුටිරි ග්‍රන්ථය නළලේ තියෙන. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව යාට ඉතලා ගැඹුරෙන් ඉතලා ක්‍රියාත්මක වෙන්න බැරිලු. ඒකනේ පොඩි ළම දුවගෙන යනවා බලන්න කෙසල් කියලා ටක් ගාලා කඩුව කෑවා. මේක දාහනෙට ගෙනාලා තියෙන සංඝයාට පූජා කරන්න තියෙන්නේ. මේක සංඝයාට දෙන්න කලින් ගත්තොත් වරදක් ඒක හිතාගන්න බෑ යාට. අපි කියන අයියෝ මේකෙන් කඩුවල් මේක සංඝයාට පුතේ මොකද්ද පුතේ මේක. හැබැයි බණක් කියනවා. වාඩිලා ගාම්භීර කරුණු කියන දුවගෙන යන ගමන් ටක් ගාලා ගත්තා ගියා. බලන්න මේ කෙසල් කියන කඩුව ඉන්නේ මේක. බලන්න කඩාරේ කනවා. ඇයි? ඒක ඉතල ක්‍රියා ඒක තාම නෑ. ඒක රස ඒක ඥාණය තාම අවදි වෙලා නෑ යාට. ඒ නිසාලු රහත් වෙන්න බැරි. ජාති සෝතාපන්නකට හරියට බණ කියනවා. ඒ බණ කියන ගමම එක එක වැඩත් කරනවා. කවුරු කැම කනවා නම් මම බලන මිදි කියලා තකලා අත දැම්ම ගත්ත ගියා. එහෙම ගන්න එක ඇවතක්. අනුන්ගේ දේ ගන්න එක පැහැර ගැනීම හොරකමක්. නමුත් ඒක එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාට වරදකුත් නැහැ ඒක තුල. එහෙම තමයි ගන්න. ඒක එයාට තේරුම් ගන්න වෙයි. ඒක තාම අවදි වෙලා නැහැ එයාට. ඒක අවදි වුණාම තමයි හොඳ නරක වෙන වෙනම දකින්නේ. ඒතර හොඳ නරකට අවු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් කවුරුර කියලා දුන්නොත් රාත් වෙනවා. ඒක විශ්ව ධර්මතාවය. වෙන මොනවද ප්‍රශ්න ගැටළු තියෙන්නේ? ස්පර්ශය, රූපය, වර්ණය, ගන්ධය, රසය, ඕජාව, ශබ්දය මේ හැම එකක්ම දැනෙන ශක්ති පද්ධතියට. ශක්ති අඩු නම් දැනෙන කඩු වෙනවා, ශක්ති වැඩි නම් හොඳට දැනෙනවා.
ඒ දැනීම හඳුනා ගන්න එකද විඥාණය කරන්නේ?
විඥාණය කරන්නේ වෙන මොකක්ද නෙමෙයි, මොකද පණිවිඩය කියලා හඳුනා ගන්න එක. ඒ හඳුනා ගත්තාම එයා එකක් හිතනවා. බැඳෙනවා. ඒ බැඳෙනකොට අපේ ශක්ති පද්ධතිය කියලා අරවල එකතු වෙනවා. එතනවා. ඒ එකතුනාම එතන අපිට ඉපදීම කඩ ගන්නවා. ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුවම අපේ ශක්තිය එතෙන්නේ නැහැ. ඒ තැන්වල තැම්පත් වෙන්නේ නැහැ. එතනස උපදීමක් නැහැ. ඉපදීම නවතිනවා. මෙන්න මේක තමයි භාග්‍යතුන් වහන්සේ ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්න ඉපදීම නවතිනවා කියලා කිව්වේ. ඔව් ශක්ති පද්ධතිය විශ්වයට මිශ්‍ර වෙනවා. විඥාණය ඊළඟ උප්පත්තියට සූදානම් වෙනවා. දැන් අද මම කාට හරි කියවුවා නම් ආයි මට ඒ පාර වැදෙන්න එපායි. ඒ පාර වැදෙන්න නම් ඒ විඥාණය තියෙන්න එපායි. නැත්නම් අනුන්ට පාරක් වදින්න බෑනේ. ඒක මටමයි වදින්නේ. මම වැඩිපුර මේ පිඟානට බැඳුණොත් වැඩිපුර පිඟාන ගැන හිතුවොත් වැඩිපුර පිඟාන ගැන කල්පනා කරමින් මෙනෙහි කරමින් කම්පාවෙන් සාංකාවෙන් හිටියොත් මේ පිඟානට මගේ තරංග වැඩිලා 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 මේ පිඟානේ තියෙන සේරම අණුවල මගේ තරංග එකතු වෙලා මැරුණ ගමන් මම මේකෙම බැක්ටීරියාක් වශයෙන් ඉපදෙනවා. කඩ සිවුරට මම ගොඩාක් බැඳිලා කඩ අල්ලලා බලන හිඹිනවා හත ගන්නවා සිවුරට බැඳිලා ඒ අණුවල මගේ තරංග වැඩිලා වැඩිලා මරුණ ගමන් මගේ ශක්ති විශේෂ එළියට යනකොටම විඥානේ බලන වැඩිපුර තියෙන කොතනද කියලා සිවුරේ එහෙම ඇල සිවුරටම වදිනවා. වැදෙනා මේකේ මකුණ ඉස්සලා ඉපදෙනවා. අර කර්ම ටික ඊට පස්සේ සිවුරට පලිසම් දෙනවා.
ඒකයි මේ සම්දැන් වලින් කියලා උපදිනවා කියන්නේ ඕක තමයි වෙන්නේ. මාර්ගඵල වලට තරංගායට ඉතලා 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 අපේ තරංග නැස්නේලා
නේ. හරි. හරි. ලැජ්ජ වෙන්න එපා ඒක හරි කියන්නේ.
එහෙම ඉතලා 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 කියවන්නේ අපි නැරුණා තමයි ඉඳන්
ඔබ කුමක් සිතන්නේද ඒකාන්ත වශයෙන්ම ඒ බවට පත් වෙනවා මම ධෛර්යවන්තයි ධෛර්යවන්තයි කියලා හිතලා බලන්න අනිත් අයට වඩා එයා ධෛර්යවන්තයෙක් වෙනවා හැත්තරම එයා බයිබුල්ෙක්ක ධෛර්යවන්ත වෙනවලු එයා මම නිරෝගිමත් කියලා හිතලා බලන්න නිරෝගිමත් වෙනවලු ලෙඩක් මොකවත් නැහැ පුල් මෙඩිකල් චෙක් අප් එකක් ගන්න ඕනේ මම මේ රිදෙන පිළිකාදු දාන කියලා එහෙම ලෙඩ කියලා හිතලා බලන්න චෙක් කරපු ડોක්ටර් මාත්‍යා කලන්තල වැටෙන එච්චර ලෙඩ අට ගන්නවලු ඒ මානසිකත කුමක් සිතනවද ඒක බවට පත් වෙනවා විශ්ව න්‍යාය ධර්මයක් ඒක මාර්ගඵල පතනවා මාර්ගඵල හිතනවා කියන්නේ කවදරියා මාර්ගඵලයකින් තමයි කෙරවල වෙන්නේ. ඉතින් නැති රාතේ කොයිද ඉන්නේ? ඉතින් නැති බුදුවරේ කොයිද ඉන්නේ? ඉතල පතල තමයි ඇවිල්ලා තියෙන්නේ.
නිසස්ම අවුරුදු 7ක් දීලා තියෙන ඉතින් කියන්නේ
ඒක වෙනවා. ඒකම නිතන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ඉතන්නේ ඊළඟ ඵලයට යන්නේ කොහොමද? කොහොමද දන්න සම්මාදිට්ඨිය? ඒකම නෝළුවේ තියෙන. ඒක මිතල ඉතල සම්මාදිට්ඨිය බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි බුදුවරයලා කියන්නේ කමටන් ඇති ඵලයට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒක ඉතල ඉතල ඒක බවට පත් වෙලා නිකන් හිටියත් එනවා එතනට. හැබැයි නිකන් හිටියට අර පැවැත්මට දෙක දෙන්න බෑ. නොපැවැත්ම තුල ඉන්න ඕනේ නිකන්. එතකොට එයා එතනට එනවා. ඔව්
සර්
ඒක ඒකත් හරි. නිවන ගැන හිතනකොට නිවන බවට පත් වෙනවා කියන එකත් හරි. නිවන ගැන මම නිතරම හිතනවා කොහොමද දන්නේ මේක රූපවල නිවෙන්නේ එහෙම හිතනකොට මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ වෙරදරන්නේ නිවෙන්නනේ එතකොට ඇත්තටම මම නිවෙනවා රූපවල මම නිවෙනවා කොහොමද දන්නේ නිවනට ඕන විදිහට කතා කරන්නේ එතකොට නිවන විදිහට කතා කරාම කටින් නිවෙනවා මෙන්න මේ විදිහට නිවන ගැන ිතන්න ප්‍රමාණිකුල නිවි යනවා හැබැයි කවදාරි දවසක මම රාත් වෙලා මිස කතාරින් නැහැ කියලා හිතනවා නේද අන්න එතන වැරදෙනවා ඒ යා රාත්බෝධිය පතනවා රාත්බෝධිය බලාපොරොත්තු වෙනවා ඒක පතාගෙන ඒකට කෙලෙසක් ඇති කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඒක තුල එයා කිඳා බෑලා බලාපොරොත්තු ඇති ඒක ඉවර වෙනකන් ඒක අතාරින්නකන් එයා රාත් වෙන්නේ නැහැ හැබැයි නිවීම පතන කෙනාට එහෙම එකක් ඇදෙන්නේ නැයි නිවීමට බලාපොරොත්තු ඇති කරන්න බෑ එහෙම එකක් නැහැනේ හැබැයි රාත්බෝධිය කියලා එකක් පිනවයි කියලා ඉතාලගෙන ඉන්නවනේ එයාට සාපේක්ෂව ඇත්තටම රාත් කියලා එකක් නැහැ රාත්‍රිච්ච කෙනෙක් කොහමද වෙන්නේ? ඔළුවට තට්ටු කරාම තියෙන දිශාව කියන්න බැරි නම් එයාට නැවත උප්පත්තියකුත් නැත්නම් පුද්ගලිකුත් සත්‍යයකුත් නැත්නම් එයා කවුද? කොහමද ඒව හඳුන්වන්නේ? හරියත් කියන වචනේ නැත්නම් කොහමද ඒව හඳුන්වන්නේ ලෝකෙට? මොකවත් නැහැ. එහෙනම් ඒ ස්වභාවය මොකවත් නැති ස්වභාවයක් නේ. හැබැයි මේ ස්වභාවය තියෙනවා අය. ඒක උත්තරීතර එකක්, ඒක වටින එකක්. එතනට මම එන්න ඕනේ කියලා එයා හිතනවනේ. එහෙනම් එයා නැති රාත් ඵලයක් හදලා ඒ ඵලයට වටිනාකම දීලා ඒ නිසා රාත් වෙන්නේ නැහැ. නිවන නිල් පාටද කොළ පාටද? කොච්චර දුරද? ලක්ෂණද? දියලි තියනද? මොකවත්ම දන්නේ නැහැ. ඒ නිසා නිවන පතුවට නිවන පිළිබඳ යාට සංකල්පයක් නැහැ. රූපයක් හදෙන්නේ නැහැ. කොඩිතුවක් මාත්‍යා කිව්වම රවුල්වවප උස මත මිනිස්සු මැවෙනව නේද? නිවන ගැන හිතන උන මොකවත් මැවෙන්නේ නැහැ. ඒ මැවුනොත් නිවනක් නැහැ නේද එතන? ඒ නිසා මොකවත් ඇදෙන්නේ නැති නිසා දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ නැති නිසා නිවන පතන කිසිම කෙනෙකුට මේ ඉපදීම කටගන්නේ නැහැ. ඒගොල්ල නිවනටම යනවා. ඇයි? ඒක පිළිබඳ අදහසක් පාළ වෙන්නේ නැහැ. බලාපොරොත්තු පාළ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ දෘෂ්ටියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියක් නැහැ.
උපාදානය
කරගන්න එකක් නැහැ. හැබැයි රාහත් බෝධිට උපාදානයක් තියෙනවා. රාතුන් කියන්නේ මෙන්න මේ වගේ. ඇයි අර අසු මාසාව ගැන ආලා දිනන ඉර්ධිමත් රාතෙක් නමම ඕම් වර්ධිච්ච තන එයා ඉර්ධිමත් රාතෙක් කියන එක අතරිනකම් එයාට නිකම් රාතෙක් වෙන්නත් බෑ ඒ උපාදානිය වෙලා ඒකට ලෝභ වෙලා ඒ ලෝභයක් ඒක ඒක අලෝභය වෙනකම් ඒක වෙන්න බෑ ඒක බැඳීමක් ඒක අතරිනකම් වෙන්න බෑ බලාපොරොත්තුවක් ඒක බිඳෙනකම් එතනට යන්න බෑ එතන වැරදෙනවා මොකවත් උපාදානය කරන්නේ නැතුව ඉන්න කෙනා මොකවත් උපාදානය කරන්නේ නැහැ කියනක උපාදානය කරගෙන තමයි ඉන්නේ.
ඒක දැනගන්නේ තමයි කරන්න ඕනේ. ඒ වගේම මේ සිතේ පවතින සම්මත ඒ
ක්‍රියාවලියක්. සිත විතක චිත්ත වීති වලින් ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි කියන සිතවිලි පාළ වෙනවා කියලා. මේක සිතේ ක්‍රියාවලිය. සිත විතක කම්පාවට සාංකාවට සෙනෙහසට ආදරයට ිතවත්කමට මිතුරුකමට ක්‍රියාත්මක වෙනවා හැඟීමක් මම බලන්නකෝ මේක සියෙන් දකින්නේ නැහැ. ඒකත් සිතේම ක්‍රියාකාරීත්වයක් තමයි. ඊට පස්සේ සිත කලබල වෙලා අසංවරව කායික ක්‍රියාත්මක වෙනවා. අපි ඒක කායික ක්‍රියාවක් වශයෙන් දකිනවා. නමුත් ඒකෙත් සිතේ ක්‍රියාවලියක් තමයි. කොහොමද කිව්වොත් එකම කරන්ට් එක අරගෙන ෆ්‍රිජ් එකට දුන්නාම සීතලයි. ෆ්‍රිජ් එකට දුන්නාම අයිස් මිදෙනවා. ඒකම අරගෙන පෑන් එකට දුන්නාම උලන් වෙනවා. මොකක් මිදෙන්නේ නැහැ උලන් වෙනවා. හීටර් එකට දුන්නම රත් වෙනවා. එකම කරන්ට් එක පාවිච්චි කරන උපකරණයට සාපේක්ෂව වෙනස් වෙනවා වාගේ සිතවිලි කයත් එක්ක ක්‍රියා කරනකොට කායික ක්‍රියාවලිය භෞතික ඇතිවීම ඒකම අපේ ප්‍රාණ ශක්තියත් එක්ක ක්‍රියාත්මක වෙනකොට හැඟීම ඒකම තරංග වශයෙන් ක්‍රියාත්මක චිත්ත වීතිය මෙන්න මේ විදිහට සිතමයි ක්‍රියාව කියන්නේ සිතමයි හැඟීම කියන්නේ සිතමයි සිතවිලි කියන්නේ හැබැයි ආ පටවියත් එක්ක ක්‍රියාත්මක කරනකොට ඒක ඇතිවීම. ඒක සිතිවිලි නෙමෙයි. සිතින් බලන්න ඕනේ මේක ඒක මේක වෙනම එකක්. නෑ ඒකම තමයි. මිදුණු වතුර පටලිනේ. හැබැයි ඒකත් වතුර තමයි. කයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත පටවිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇඟීම් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත ආපෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සිතිවිලි වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත වායෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පීඩන වශයෙන් දහානිය වශයෙන් කම්පණය වශයෙන් මේ වේදනාව වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත තේජෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා රිදෙනවනේ කම්පණේ පී දහනවනේ තේජෝ වශයෙන්ද ඒ සිත කුමන භූතයා සමග ඝනදෙන කරනවද ඒ භූතයාට සාපේක්ෂව වෙනස් වෙනවා වතුර ටිකක් අරගෙන හොඳ ඉඟුරු ප්ලේන්ටියකට වක්කිරුවා මේ වතුර ඉඟුරු ප්ලේන්ටිය බවට පත් වෙනවා ඒ වතුරේක ඉතුරු එක අරගෙන කියලා කිරියොද්දට දැම්මම ඒ වතුර කිරියොද්ද බවට පත් වෙනවා. ඒ වතුරම ගලට දැම්මම ගල පෙඟුණා ගල බවට පත් වුණා. දන්නවා මේ ගඩොලේ වතුර තියනක් ලැබ හොයන්න බෑ ගල බවට පත් වුණා. ඒක සිතේ ස්වභාවයක්. කුමන භූතයා එක්ක ගනුදෙනු කරනවද ඒ භූතයා වශයෙන් පත් වෙලා ඒ භූතයා ලෙස පත් වෙලා ක්‍රියා කිරීම හැකියාව යට තියෙනවා. අපි ඒක අඳුරගන්නේ මේක කායික ක්‍රියාවක්. සිතින් මේක බලන්න ඕනේ කියලා වෙනම සිතකින් අර ක්‍රියාවලිය බලන්නේ නෑ. ඒ ක්‍රියා කරන්නේ ඒ සිතමයි. පඨවි භූතයත් එක්ක කටයුතු කරන නිසා එයා පඨවිය බවට පත් වෙලා කලබල වෙලා ඉන්නකොට අපි කියනවානේ මගේ සිත හරි කලබලයි. ඇයි? බලන්න අසංවර දුවන්නේ පණින්නේ. එහෙනම් එයාගේ සිත කලබල නම් කයත් කලබලයි. එහෙනම් කයේ ක්‍රියාවලිය කලබලයි කියන්නේ මොකද්ද? සිතේ කලබලය. එහෙනම් සිත පඨවියත් එක්ක කටයුතු කරනකොට පඨවිය බවට පත් වෙනවා. හරි සරලයි. තේරුම් ගන්න ටිකක් කල් ගියා අපට. තරාවක් ඇති වෙනකොට තරහ බවට අපිපත් වෙනවනේ. පස්සේ කෙනා මට අමතක වුණා බලන්නකෝ මට කිසිම දෙයක් තරහා ගිය වේගෙට මානකම මතකත් නෑ මට කිසිම දෙයක් මතක නෑ. ඇයි? තරහ බවට පත් වුණා යා. දේශේ බවට පත් වුණා. ලෝභේ බවට පත් වුණා. මොකවත් පේන්නේ නෑ මොකවත් දැනෙන්නේ නෑ. ඒ සිතේ ස්වභාවය ඕනම එකක් බවට පත් වෙන්න පුළුවන්. වෙන මොකක් ප්‍රශ්න ගැටලු තියෙනවද? ගාකට විඥානයක් නැහැ. ගාකට විඥානයක් නැහැ. ඒ නිසා ගා ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. ඒක තමයිලු රාතන් වහන්සේටත් ගාටත් තියෙන වෙනස. ගාට විඥානයක් නැහැ. ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. මේ දෙන්න අතර තියෙන වෙනස එච්චරයි.
නවත නොපවැත්ම තුලින්ම ඒක කටගන්නේ නැද්ද?
ඒ කියන්නේ පිරිණිවන් පාපු රාතන් වහන්සේ නැවත ඇවිල්ලා මවකුසේ ඇවිල්ලා ආයි නාම රූපත් එක්ක ගැටිලා නැවත රාත් බෝධියට පාරමී පුරනවා. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. වෙල් තිබුණා නේද වහන්සේට? වෙල් ඒ කාලේ. වෙල් වල අපි වපුරනවා. මොකද කැකුළු. කැකුළු වපුරනවා. කැකුළු තැදෙනවා. ආලා කරලා ලස්සන්ට ඇදිලා එනවා. ඉතින් කපනවා. මෝලට දාලා ඔක්කොම කරලා සුද්ධ කරලා ආල් ගන්නවා. හොඳට බත් වියලා අල තෙල් දාලා ඔන්න කට්ට සම්බෝලයක් අපා ගොන්ත සම්බෝලයක් අදලා හරි උවන්තර තියෙන උවන්සේ හරි හරි දක්සයි ඒක අසුචි වුණා ඒ අසුචි ටික පෝර කියලා අර දානවා නැවත වෙලට අර ලියද වලට අර හාල් ටිකමද ආය හැදෙන්නේ එහෙම නැත්නම් වෙන එකක් හැදෙන්නේ දැන් වැලඳුවේ රතු කැකුළුනේ ඒකමනේ දැන් වැලඳලා ඒක අසුචුනේ ඒ අසුචි ටික දැන් මේ පෝර වශයෙන් අරකටුනේ ආය වී හැදෙනවනේ ඒ වී හැදෙන්නේ වෙනම එකක් නේ එහෙම නැත්නම් ඒ දාපු අසුචි වල තිබිච්ච ආල්මද නැවතට ගත්තේ. ඒ ප්‍රශ්නේ සරලයි. තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ එතන තියෙන්නේ. නැති ස්වභාවය තුලින් ඇති ස්වභාවය කට ගන්නවා. ඇති ස්වභාවය තුලින් නැති ස්වභාවය කට ගන්නවා. නැති එක හේතු කොටගෙන නැති එක හේතු කොටගෙන ඇති එකක් නිර්මාණය වෙනවා. ඇති එක හේතු කොටගෙන නැති එකක් නිර්මාණය වෙනවා. රාත් වෙනකොට මේ දෙකටම නෑ යා. ඇති දේ තුල නැතිවීමත් නැති දේ තුල ඇතිවීමත් කියන ස්වභාවයට පත් වෙන ඇත්තෙත් නැති නැත්තෙත් නැති. අන්න ඒ ස්වභාවය තුල අර නැත්තෙත් නැත්තම් ඇති වෙනවා. නැත්තෙත් නැති ඇත්තෙත් නැති නිසා එයාට අර නෑ කියන එකෙන් අට ගන්නත් බෑ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති නිසා නැවත නැති වෙන්නත් බෑ. එතන තමයිලු ඒ රාත් බෝධියෙන් පිරිනිවන් පාන විඥාණයට නැවත ක්‍රියාත්මක වෙන්න බැරුව අර අපි කියනවා සංජිත කර්ම, ප්‍රාප්ත කර්ම, ආගාමීය කර්ම කියලා කියනවානේ අර ශ්ලෝකවල අපි මුංචි කාලේ කියනවා. සංජිත කර්ම කියලා කියන්නේ මේ පෙර සංසාර ගිනවපු කර්ම. එතකොට ප්‍රාප්ත කර්ම කියලා කියනවා උප්පත්තියෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන කර්ම. ආගාමීය කර්ම කියලා කියනවා මං විසින් මා වෙනුවෙන් කරගත්ත කර්ම. හැබැයි එක කර්මයක් තියනවලු අහෝසි කම්ම කියලා වල. මොකද ඒ කර්මය කියලා කියන්නේ කර්මෙ තිබුණට වැඩක් නැල්ලු පරිසම් දෙන්න ක්‍රියාත්මක වෙන්න. අර විඥාණය ඇත්තෙත් නැති ඇත්තේ නම් නැති වෙනවා. නැත්තේ නම් ඇති වෙනවා. රාත් බෝධිය පිරිනිවන් පානකොට ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයෙන් පිරිනිවන් පාන්නේ. ඒ ස්වභාවයට ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව එහෙම එකක් නැහැ. එහෙම එකක් නැත්තම් නැති වෙන්න එපාය. නැත්තටම නැති නිසා එහෙම එකක් අට ගන්නත් බෑ. ඒ ස්වභාවය තුළ එයාට නැවත අට ගැනීමක් නැහැ. එයා අර අවෝසි කර්ම වාගේ එකක්. ඒකේ
තමයි.
ඒ නිසා එයාට නැවත ජීවියක් වශයෙන් පත් වෙන්න බෑ. එයාව පත් කරන්න විශ්වයටත් බෑ. එක්කෝ නැති වෙන්න ඕනේ, එනම් ඇති වෙනවා. එක්කෝ ඇති වෙන්න ඕනේ, එමනම් නැති වෙනවා. ඒ දෙකටම එක නැහැ. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා එක ප්‍රශ්නයක් අහනවා කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ මේ නිවන කියලා ඇත්තටම එකක් තියනවාද කියලා. ඔව් තියෙනේ නැහැ කිව්වා. මේ මිනිස්සු ඇයි නිවන් දක්වන්නේ? ඔව් තියෙනවා බමුණා. තියෙනවා නම් ඒක ඇලින් දෙටින් තියෙන්න එපා. සාමාන්‍ය භාග්‍යතුන් ඇත්තටම තියන ඇත්තටම නැහැ කියලා කියනවා. ඒතර කොහටද යන්නේ? ආ ඒකට තමයි යන්නේ කියලා කියනවා. හේතුව ඒ ස්වභාවය තුළ නැවත අටගන්න බැරි හේතුව තමයි ඒක තියෙනවා කියන කට්ටියට තියෙනවලු. නැහැ කියන කට්ටියට නැල්ලු. ඇත්තාට ඇත, නැත්තාට නැත. කවුද නැත්තා? රාතට නැත. පුතුජණයාට ඇත. ඒ නිසා පුතුජණ නිවන් දකින්න මානෙනි නිවන් අඹාගෙන යන්න කියලා පුතුජණා කියන එයාට නිවන ඇත. රාතන් වහන්සේට නිවන නැත. ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් ඒක. ප්‍රශ්නෙට පිළිතුර අම්බ වුණාද නැද්ද? විශ්වය අසාධාරණ නෙමෙයි. අසාධාරණ විදියට දකින්න මගේ අවබෝධයයි අසාධාරණයි. මගේ අවබෝධය අසාධාරණ. විශ්වයෙන් අබමල් රේණුවක අසාධාරණයක් වෙලා නැහැ. මොකද්ද? නිවීමේදී ඇලීමෙන් ගැටීමෙන් නිදාසීමනේ නිවීම කියන්නේ. ඇලීම ගැටීම නිදාසීම තමයි නිවීම. එතන ඇත්තෙත් නැති නැත්තෙත් නැති කතාවක් නැහැ. ඒක අර නිර්වාණ ධාතුවට සාපේක්ෂව කරන නිර්වචනයක්. දැන් මේකෙන් නිවෙන්න ඕන නම් ඇලීම ගැටීම වලින් නිදාසනම නිවුණා. හැබැයි නිර්වාණ ධාතුව තියෙනවද නැද්ද කියලා හොයන්න ගියොත් එයාට හොයන්න හම්බෙන්නේ තියෙනවා කියලා හිතාගෙන ගියොත් තියෙනවලු. නැහැ කියලා හිතාගෙන ගියොත් නැල්ලු. එයා ඉන්න මානසිකත්වයට සාපේක්ෂව අර කැදෙන්නේ. තාම 2020ට ආවේ නෑ. කමන්නේ කමන්නේ. එච්චර දුර ඉඳලා ඉන්නේ ඇයි දන්නේ? ඒ දෙන්නම් පිරිනම් පාලා. දැන් තමයි ඔබන්ට මතක් වුණේ කහඬ නඩු දාලා. කමන්නේ ආණ්ඩක. මැරිච්ච කට්ටිය ගැන තමයි දැන් සාකච්ඡා කරන්නේ අපි. ඇයි ඒගොල්ලෝ මේ පොලොස් කෑවේ නැත්තේ? ඇයි දන්නේ? කෙසෙල් කාර් නැතුව මැරුනේ. එහෙම තමයි දැන් ප්‍රශ්නේ කියන්නේ. එයා පතන බෝධියට සාපේක්ෂව අපූර්ණ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙනවා. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ ආය සංස්කාරය අතහැරලා පිරිනම් පාන්න සූදානම් වෙනකොටත් බැරි වෙලාවත් කලින් කවුරුහරි ආරාධනා කෙරුවොත් තවත් මට ඉන්න පුළුවන්කම තියෙනවා මට. එහෙම ආරාධනා කරෙපු නැති නිසා ප්‍රමාදයි මම ආය සංස්කාරය අතහැරියා කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ අවශ්‍ය නම් තවත් එක වෙනස් කරන්න පුළුවන්. ඒකේ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙන එකක්.
එතකොට මේ
ආරාධනා කළා නම් ආයස්කල්පේ ඉන්න තිබුණා කියලා බුදුහාමුදුරුවෝ එතනදී ප්‍රකාශයක් කරනවා. නමුත් විශ්ව ධර්මතාවය කියන එක අපේ පිරිනිවන් පෑමට අවශ්‍ය ටික දැන ගැනීම වඩාත් උචිතයි. මේ කර්ම විෂය කියන එක, විශ්ව විෂය කියන එක, නිර්වාණ විෂය කියන එක ගවේෂණය කරලා කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. නිවන හොයාගෙන ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. නිවිච්ච කට්ටිය ඔක්කොම පිරිනිවන් පෑවා. හොයාගෙන ගිය කට්ටිය නිවෙන්නේ නැහනේ. රිසර්ච් කරන්නේ ඔළුව අවුල් වෙනවා. ඇයි ඒක එහෙම හොයන්න බැරිලු? හැමදේම කර්මය කියලා සාදු කියලා හිටපු කට්ටිය ඔක්කොම පිරිනිවන් පෑවා. කොහොමද මේ කර්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයන්න ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. මමත් විශ්වයේ නිර්මාණයක් කියලා සතුටු වෙලා සායමට පත් වෙච්ච ඔක්කොම නිරෝගිමත්ව. මොකද්ද මේ විශ්වය? ඇයි මේක භ්‍රමණය වෙන්නේ? ඇයි පා වෙන්නේ? ඇයි හැමතැනම ගාය වැදිනේ කියලා හොයපු ඔක්කොම ඔළුව අවුල් වුණාලු. ඒ නිසා බුදුහාමුදුරේ කාරණා ටික තානම් කරලා තිනවා හොයන්න එපා කියලා. ඒක එහෙම සිද්ධ වෙන්න තිබුණ නිසා තමයි ආනන්ද තෙරුන් වහන්සේට අර කහඬ ඉතුන් නැත්තේ. බුදුහාමුදුරන්ටත් උවමනාවෙන් පොරොන්දු නොදී ඉන්න තිබුණා. පොරොන්දු දුන්නේ ඒක එහෙම සිද්ධ වෙන්න ඕන නිසා තමයි. ඇයි එහෙම වුනේ කියලා සාකච්ඡා කරන්න අපට කර්මයක් තියෙන නිසාලු ඒක ඒ විදිහට වුනේ. එහෙම වුනේ නැත්නම් අද මේක සාකච්ඡා කරන්නේ නැහැ නේ අපි. එහෙනම් අපි ටික එකතු වෙලා මෙච්චර කාලයකට පස්සේ මේ විදිහට සාකච්ඡා කරන්න ඕන නිසාලු ඒක එහෙම වුනේ. ඒ විදිහට කර්මය ඕන විදිහට ගන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරු පිරිනිවන් පෑවෙන අපිට හද මේක සාකච්ඡා කරන්න ඕන නිසා. එහෙම කාරණාවක් අදලා තියන්න ඕන නිසාලු බුදුහාමුදුරු පිරිනිවන් පෑවේ. කොහොමද ඒ කර්මය? එහෙම හදන්න පුළුවන්. කර්මය කියන හරි සුන්දර විෂයක්. මම ගොඩාක් කැමති එකක්. ගොඩාක් පරතේට මම ඒවා ගවේෂණය කළා. මට ඒවා සාකච්ඡා කරන්න තමයි මිනිස්සු අම්බ වුනේ නැත්තේ මට.
මම ඒක ප්‍රතිසන්නුනේ මොකද කියලා.
ඒක මේ ප්‍රත්‍යවේක්ෂාව. පටිසංකා යෝනිසෝ පින්ඩපාතං පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනාය විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස දිටියා යාපනාය වින් සූපරතියා බ්‍රහ්මචර්යානුගාය ඉති පුරාණංච වේදනං පටිසංකාමිනෙමයි පටිහංකාමි නවංච වේදනං උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහරෝචාති. මෙන්න මේ ගාථාවම කාශ්‍යප තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පත්‍යවෙක්ෂාවක් වශයෙන් දේශනා කරපු ශ්ලෝකයක්. වාත වර්ග හතරයි අරකින ටික ඔක්කොම එකේ තියෙනවා. එක වචනෙට තේරුම් ගොඩයි. මගේ හතට ලැබිච්ච මේ දාණය අර ලක්ෂ්මී කියලා කියනවා. මහා ලොකු සම්පතක්. ලෝකේ තියෙන වටිනාම සම්පතක්. මේකෙන් මට ජීවත් වෙන්න පුළුවන්ලු. මම නිරෝගිමත් වෙනවලු. මගේ ලෙඩ රෝග වලට බේත් හම්බෙනවලු. ශක්තිය ලැබෙනවලු. මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන්ලු. වැඩ කරන්න පුළුවන්ලු. උපයන්න පුළුවන්ලු. හිතන්න පුළුවන්ලු. කියන්න පුළුවන්ලු. කරන්න පුළුවන්ලු. ආන්න පුළුවන්ලු. මෙන්න මේ මේකක්ලු. මේක පාවිච්චි කරලා බ්‍රහ්මචර්යාව රකින්න පුළුවන්ලු. සීල් රකින්න පුළුවන්ලු. පිරිනිවන් පාන්න පුළුවන්ලු. මේ ලෝකේ හැමදේම වටා ගන්න පුළුවන්ලු. මතක තියා ගන්න පුළුවන්ලු. තේරුම් කරන්න පුළුවන්ලු. ගන්නන්න පුළුවන්ලු. ඉගෙන ගන්න පුළුවන්ලු. මෙන්න මේ වගේ එකක් ලැබිලා තියෙන. ඒ නිසා මේකට ගරු කරනවා. මේක අනිසිලස පාවිච්චි කරන්නේ මාගේ යහපත පිණිස, නිවීම පිණිස, බ්‍රහ්මචර්යාව පිණිස, බේසජ්‍ය පිණිස ස්වාමිනි මම මේක වළඳනවා කියන එක තමයි ශ්ලෝකයේ අර්ථය. මොකද්ද දැන්නේ ශ්ලෝක දැන් ඉන්නේ කටි. ඒ වරදෙන කොටත් ඒක අරිගත්තන් ඉතින්නේ. ඇතුලේ තියෙනවා 1000ක් ගානක් තියෙනවා. නමුත් එළියට එන්නේ. ඒක මේ උපසම්පදාවත් මේ සීලයත් ඒකට බාධකයක්. බුදුහාමුදුරන්ගේ සීවරේ දාලා ධම්මපදේ විතරයි කියන්නේ. මම ගොඩාක් සන්තෝෂයෙන් කටපාඩම් කරපුවා ඒවා. දවසට දෙකකට මම පාඩම් කළා සෑහෙන ප්‍රමාණයක්. පිටු ගණන් පාඩම් කළා. වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? මොකද්ද ඔබ වහන්සේ වැඩුවේ? මොකද්ද තේරුන්නේ නැත්තේ? වැඩෙන්නේ නැහැ කියන එක තීරණය කළේ මොන වගේ කරුණු අරමුණු කරගෙනද? මට ලැබුණා ඒක තීරණය කරේ අතේ තියෙන භෞතික දේට සාපේක්ෂව. මට ලැබුණා ඒක තීරණය කළේ ලැබිච්ච දේට සාපේක්ෂව. මට නොලැබුණා කියන එක තීරණය කළේ අතේ මොකවත් නැති එකට සාපේක්ෂව මං සතුව කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන එකට සාපේක්ෂවයි මට ලැබුණ නැහැ කියන එක තීරණය කළේ. එහෙනම් වැඩුණා කියන එකත් වැඩුණ නැහැ කියන එකත් තීරණය කළේ මොන වගේ හේතු නිසාද? ආනාපාන සතිය වඩපු ක්‍රමය මොකද්ද? සාමාන්‍යයෙන් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගීන්ට භාවනාව වැඩෙන්නේ නැහැ, කැඩුනාය, නැවතුනාය කියන චෝදනා කරන්න විදියක් නැහැ. හේතුව ආනාපාන සතිය නැවතුනා නම් කැඩුනා නම් ප්‍රාණය අයින් වෙන්න දෙපායි. එහෙනම් ආනාපාන සතිය කරන භාවනා යෝගියාගේ භාවනාව කැඩිලා නැහැ. එයාට ඒක අඳුන ගන්න බැරි වුණා. හේතුව උස්ම රැල්ල කියන එක ඉපදිච්ච දවසේ ඉඳලා මේ මා පොළවේ එළිය දැකපු දවසේ ඉඳලාම මේ දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. මොකද්ද? අපි උස්ම ගන්නෙත් නැහැ, අපි උස්ම යවන්නෙත් නැහැ. නමුත් ඒක විශ්ව ධර්මතාවයට සාපේක්ෂව ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතියක් සිද්ධ වෙනවා. සෑම සත්වයකටම මේක වෙනවලු. ඒකට ගැඩවිලාට පෙනාලු නැහනේ. නායක් නැහනේ. කොහොමද මේ ගැඩවිලා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ කියලා බැලුවාම මේ ගැඩවිලා සමතුලින් සෛලතුලින් අවශෝෂණය කරනවලු. ඒ අවශ්‍ය ප්‍රාණ ශක්තිය. එතකොට මේ ලෝකේ සියලුම සත්‍ය ජීවත් වෙන්නේ ආනාපාන සතියෙන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය. මේක තමයි ධර්මතාවය. දැන් අපි නාස්තුද මත සිත පීතවනවා. ඒ පීතවන කොට අපේ සාමාන්‍ය තප්පරයට චිත්ත වීටි නිකං කියමු 100ක් කියලා. ඒ 100ට සාපේක්ෂව මේක හොඳට දැනෙනවා. ආස්වාසය දැනෙනවා, ප්‍රාස්වාසය දැයි අපි ඉන්නේ ගොඩාක් කැළඹිච්ච තත්ත්වෙන්නේ. මේක ටිකක් වෙලා යනකොට අපිට ගොඩාක් සිතිවිලි අඩු වෙලා, කල්පනාව බොහෝම සෑල්ලු වෙලා, දැන් ටික 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 චිත්ත වීති අඩු වෙමින් සිත සංසුන් වෙනවා. එකපාරටම අපිට මොකවත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැ නෙමෙයි, ඒ චිත්ත වීති අඩු වෙච්ච ස්වභාවය තුල දැනගන්න භාවනා යෝගියා අපෝසත් වුණා. දැන් ගොඩාක් දුරට කවුරු හරි කෙනෙක් කියලා ලාවට ඇඟේ වැදිලා යනවා. අපි දන්නේ නැහැ. ආන්දරව අවසරයි මේ ඇඟේ වැදුණා. කොයි වෙලේද? දැන් වැඩද? මගේ නෑ, මන් දන්නේ නැහැ. අද යනකොට වදිනවා වැදිල්ලක් ඇත්තට කඳුළුත් ආවා අපිට. අනු මේ මිනිස්සුන් සත්තු වාගේ දුවන්නේ කියලා. හැබැයි එයා අපෙන් ආන්දුනේ අපේ ආන්දරේ ඇඟේ වැදුණා අවසරයි කියලා කියන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ මිනිස්සු අනිවාර්යෙන් අපේ ඇඟේ වැදුනා, තව ටිකේ මම වැටෙනවා, මට තුවාල වෙනවා. ඇයි කියලා බැලුවාම අර දැටි ලෙස වදින දේ දැනෙනවා වාගේ නෙමෙයිලු අර සියුම් දේවල්. එහෙනම් භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස දිහා බලනකොට එයාගේ චිත්ත වීති ක්‍රමානුකූලව අඩු වෙනකොට අරක ටික 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 දැනෙන්නේ නැතුව යනවා. ඒ දැනෙන්නේ නැතුව යනකොට ඒකට සාපේක්ෂව දකින්න ඕනේ. ආස්වාස වෙනවා, ප්‍රාස්වාස වෙනවා. ආස්වාස වෙනවා, ප්‍රාස්වාස වෙනවා. දැන් මේ විදිහට දකින්නවා. ටිකක් සෑහළු වෙනකොට දැන් ආස්වාසය හොයන්නත් බෑ, ප්‍රාස්වාසය හොයන්නත් බෑ. ඒ දෙක තියෙනවද කියලා හොයන්නත් බෑ. දැන් මෙතන නේද භාවනාව දැනෙන්නේ නැතුව යන්නේ. කෙරෙනවද නැද්ද කියලා අනුනගන්න බැරි උතනනේ. එහෙනම් එතනදී අපි කොහොමද කරන්න ඕනේ? ආස්වාස වෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ආස්වාස වෙන්නේ නැතුව මම ජීවත් වෙන්නේ නැහනේ. ප්‍රාස්වාස වෙන්නේ නැතුව ජීවත් වෙන අදනව සිටිවිල්ල. අදනව සිටිවිල්ල. කොහමද අදන්නේ? සාමිනී මම අරුණාසිට බැන්නනේ. ඇයි බැන්නේ? තරහා ගියා අමරෝ බැන්න. ආ හරි. එන අවද්දසන්න. සිල් අලුත් කරන්න හරි. දැන් ඒක ඉවරයි. දැන් ඒක හරි. ඔබ වත් අලුත් දැන්. දැන් අද ඉඳලා මොකවත් වෙන්නේ නැකම. අනේ මං අලුත්ද? ඔව්. කොහමද දන්නේ? ඇයි අවද්දසනේ? දැන් පිළිසුදේ. දැන් ඔබ වහන්සේ වරදක් කරා නෑ. ඔබ වහන්සේ දැන් අලුත් එක්කනේ. අලුතෙන් ඉපදිච්ච එකනේ. දැන් මම කරපු වරද ඉවරද? නෑනේ. මං ඒ කරපේකට ඒ දීප දඬුවමට මට එකක් හම්බෙන්නේ නැද්ද? හම්බෙනවනේ. එතකොට ඒ කර්මයේම තියෙදි මොකද්ද මේ අලුත් කියලා කියන්නේ? අර මානසිකත්වය හදා ගන්නවා. ඒ හදාගත්ත මානසිකත්වය තුළ සන්තෝෂෙන් ඉන්නවා. අර දුකින් හිට පාඳුර දැන් සන්තෝෂෙන් ඉන්නවා. මොකද බං සන්තෝ මාරට ඇවත් තුනක් තිබුණා ඔක්කොම විරිසුදු වුණා නේද ඇවත් දැසලා දැන් මාරු පිට එකකින් ඉන්නේ මම මොකවත් වැරදි කළා නැහැ දැන් ඉඳලා අලුතෙන් ඉන්න පරිස්සමෙන් ඉන්නෝනේ මේ ආන්දර මගෙත් එක නිකන් කතාවට එන්න එපා දන්නවනේ දැන් ඇවත් දැසලා ඉන්නේ මම අර ඇවත් දැසුවට පස්සේ තමන් අලුතෙන් ඉපදුනාය වැරදක් කළේ නැහැ ය කියන මානසිකත්වයක් ඇදෙනවනේ ඒක තුල යා වැරදි කරපුවා පිළිගන්නෙත් නැහැනේ ඇයි පිරිසිදු වෙලා නින්නේ ආන්දර ඇවත් දැසුවට ප්‍රතික ආපෝ කියලා මොවද දන්නවක නේ කිවරනේ ඇවත් දැසුවනේ නමුත් ඒ ඇවතමයි මේ ඉන්නේ. ඒ කර්මෙමයි නර බැනපු එකමයි මේ ඉන්නේ. නමුත් ඒක අපි පිළිගන්නේ නැහැ. ඒක එන්න බෑ කියලා එකක් හදනවා. අන්න ඒ වගේ මේ ආහනාපාන සති භාවනා යෝගියාට පුළුවන් නු ආස්වාසේ ප්‍රාස්වාසේ දැනෙන්නේ නැති කොටත් ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා මානසිකත්වයක් හදන්න. එහෙම ඇදුවාම ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා කියලා ආස්වාසයත් ප්‍රාස්වාසයත් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒක දැනෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. මොකද හේතුව කිව්වම සාමාන්‍යයෙන් ආස්වාසයක් අඳුනගන්න ධාරිතාව සාමාන්‍ය ලීටර් දෙකක් විතර තියෙන්න ඕනේ. ඒ ගන්න ප්‍රමාණය තුළ ලීටර් දෙකක් විතර හොඳට දැනෙන මුළු ඇඟටම දැනෙනවා. මෙම හිතගෙන ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට සර්වාංගිතම දැනෙන එක නිකන් පිම්බිලා නිකන් හැකිලෙනවා වගේ. ඒ ප්‍රමාණය අඩු වෙලා භාවනා යෝගින්ට සාමාන්‍යයෙන් මිලිලීටර් 250 300ක් වගේ පොඩ්ඩොළු වෙන්නේ. ඇයි යා බොහොම සෑල්ලෙන් ඉන්නේ. එතකොට එයාගේ ධාර්තාව තව අඩු වෙනකොට අර දැනෙන ගතිය බොහොම අඩු වෙනවා. ඒ දැනෙන ගතිය අඩු වෙනකොට අපි මානසිකව අදා ගන්නවා ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා. ගොඩාක් දුරට එහෙම වෙනකොට අපිට පුළුවන්ලු භාවනාව වෙන තැනකට හරවන්න. දැන් ආස්වාස ප්‍රාස්වාස හොයන්න බෑනේ. මේකේ සිය පීඨවන්න බෑයි දැනෙන්නේ නෑ. නාස්තුඩේ සිත පීඨයි. නාස්තුඩ වෙනස් වෙන්නේ නෑ. නමුත් සිත ක්‍රමානුකූල නිවිගෙන නිවිගෙන එනකොට අර නාස්තුඩේ තියෙන මතකයත් අඩු වෙලා එනවා. සියුම් වෙලා එනවා. ඒ වෙන්න වෙන්න නැවත නැවත සිය පීඨ උනන. නැවත නැවත සිය පීඨ උනන. මෙන්න මේ විදිහට පුහුණු කළාම සිත එක අරමුණක පවතිනවා. අර සමහර භාවනා යෝගින් කුටි වල පොඩි තිතක් තියලා තිත දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මතක් වෙන කෑම දාන්න ඡන්ද ගියානේ. ආයි නෑ දාන්නට යන්නේ නෑ. ඒක දිහා බලාගෙන ඉන්න ආයි බලන්න. දැන් ටිකක් පාසෙ ඉතින් බලන්නට ආයි ගියානේ. ඕමෝ අර සිතිවිලි එන එක හැම එකක්ම හඳුනලා අරක ප්‍රැක්ටිස් කරන පුරුදු කරනවා. අර සිතේ තියාගන්න තිතේ ඉන්න පුරුදු කරනවා. ඕමෝම මොනවාරි එකක්. සිත ඒකාග්‍රතාවයට පත් කරගන්න ඒක අරමුණක පත් කරගන්න ඕනෑම පුහුණුවක් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව කැඩුනා නෙමෙයි, තමන්ගේ සිත අඳුනා ගන්න තමන් අපෝසත් වුණා. සිත වෙන අරමුණක් කරා ගියා නෙමෙයි, මේ අරමුණේ තබා ගන්න මම අපෝසත් වුණා. ඒක මගේ අසීය නිසා, සීයේ මදකම නිසා අටගත්ත ප්‍රශ්නයක් මිසක් භාවනාව කැඩිච්ච ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. දයන අපි අවස සාකච්ඡාව නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදිත කමාමි කමිතප්පං සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා.